भगवतो अरहतो सम्मा संबुद्धस्स तो पता है एक विधेन द्विधेन त्रिविधेन चतुर्विधेन केला रूपे एके इंदला එකාකාරකින් දත යුතුයි කියලා පෙන්වුවා. මේ රූපය ගැන අපිට මොකද්ද රූපය එකාකාරකින් කියන්න පුළුවන්? න හේතු, හේතු නෙවෙයි අහේතුකයි. ඒ විදිහට දෙයාකාරකින් කියන්න පුළුවන් කියලා කිව්වා. අත්ති රූපං උපාදා, අත්ති රූපන්න උපාදා කියලා. එතකොට තුන් ආකාරකින් කියන්න පුළුවන් කියලා පෙන්වුවා. සනිදර්ශන රූප ආකාරයකින් තියෙනවා. කතමන්තං රූපං අච්චත්තිකං න රූපං කතමන්තං රූපං බාහිරං රූපං. එතකොට අච්චත්තික රූපයේ බාහිර අච්චත්තික කතමන්තං රූපං අච්චත්තිකං න රූපං. ආධ්‍යාත්මික වූ රූපాయතනේ නොවන රූප මොකද්ද? බාහිර වූ රූපాయතනේ වෙන රූපේ මොකද්ද? බාහිර වූ රූපాయතනේ වෙන රූපේ මොකද්ද? බාහිර වූ රූපాయතනේ නොවන රූපේ මොකද්ද කියලා මෙන්න මේ විදිහට ප්‍රශ්න කළ තුන් තුන් කාරණා පෙන්වුවා. ඒකට කියනවා තුන් ආකාරයකින් අපි කළා. ඊට පස්සේ හතර ආකාරයකින් තියෙනවා. කතමන්තං රූපං අජ්ජත්තිකං උපමාවකින් අජ්ජත්තිකං ආකාශ ආධ්‍යාත්මික ආකාශ ධාතු නොවන රූපයේ තියෙනවා. බාහිර ආකාශ ධාතු වන රූපයේ තියෙනවා. බාහිර ආකාශ ධාතු නොවන රූපයේ තියෙනවා. අජ්ජත්තික ආකාශ ධාතු වන රූපයේ තියෙනවා කියලා මෙන්න මේ විදිහට හතර ආකාරයකින් අපි කළා. ඊට පස්සේ ඊයේ කළා රූපයේ පස් ආකාරකින් කියන්න පුළුවන් මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඊට පස්සේ ඒ හතරයි උපාදාය රූපයේ ඔක්කොම එකට එකතු කරලා උපාදාය රූපයි කියලා මේ න්‍යායේ රූපයේ පස් ආකාරයි කියලා කියන්න පුළුවන්. එතකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු හතරයි කතමන්තන් රූපං උපාදා කියලා. උපාදා රූපේ මොකද කියලා ඊට පස්සේ ඔක්කොම උපාදාය රූප ටිකකට අල්ලලා කිව්වා. මේ විදිහට රූපේ පස් ආකාරයකින් යුක්තයි කියලා ඕක තමයි අපි ඊයේ කිව්වේ. අද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපේ චතුප්පිදේන චබ්බිදේන රූප සංඝ හය ආකාරණු රූපේ සංඝහ වෙනවා කොහොමද? රූපායතනං චක්කු විඤ්ඤාය රූප. රූපායතනය කියලා කියන්නේ ඇහෙන් දත යුතු රූපයක්. චක්කු විඤ්ඤාණයෙන් විඤ්ඤාය රූපයක් රූපායතනය කියන්නේ. ශබ්දායතන සෝත විඤ්ඤාය රූපං. එතකොට ශබ්දය කියලා කියන්නේ කනෙන් දත යුතු රූපයක්. ගන්ධායතන ගාන විඤ්ඤාය රූපං. ගන්ධය කියන්නේ නාසෙන් දත යුතු රූපය. රසායතන ජීවහ විඤ්ඤාය රූපං. රසායතනය කියලා කියන්නේ ජීවහ විඤ්ඤාණේ විඤ්ඤාය රූපය. පොට්ටබ්බායතන කාය විඤ්ඤාය රූපං. පොට්ටබ්බායතනය කියලා කියන්නේ කාය විඤ්ඤාය රූපය. සබ්බං රූපං මනෝ විඤ්ඤාණ මනෝ විඤ්ඤාය. සියලුම රූප මනෝමේ දත හැකි. එතකොට මෙන්න මේ වගේ රූපේ හය ආකාරකින් කියන්න පුළුවන්. ඇහෙන් දත යුතු රූප වෙනවා. රූප ආයතන ඇහෙන් දත දැක ගන්න පුළුවන් කියන නුවණ එන්න ඕනේ. ඒකෙන් විනායතනිකින් එහෙම දකින්න බෑ. එහෙමයි රූප කියන එක පේන්නේ. එතකොට සද්දේ කියන එක සෝත විඥානේ විඤ්ඤායයි. නැත්නම් මේ කණින් නදත යුතුයි. එතකොට මෙතෙන්දී සෝත විඥාණයෙන් කිව්වත් කණෙන් කිව්වත් දෙකම එක අදහසින් දැනගන්නට ඕනේ. එතන සෝත විඥාණය කියන කාරණාව ලැබෙන්නේ කන නැතුව. කන කියන කාරණාව ලැබෙන්නේ සෝත විඥාණය නැතුව. චක්කුණා රූපන් දිස්වා කියන තැනදී හොඳට දකින්න ඕනේ මේ සවිඥානික ඇහැට කියන්නේ. ඒ කියන්නේ හිත ඇහැට යොමු කරපු අවස්ථාවට මේ කියන්නේ. ඇහැ කියනක උපන්න කියන බලන් ඇහැට යොමු කරපු අවස්ථාව. එතකොටනේ ඇහැට පිටින් තියෙන රූපේ පේන්නේ. එතකොට චක්කුණා රූපන් දිස්වා ඇහෙන් රූප දැක කියනකොට මේ ඇහැට පේන හින්දා කියනව නෙමෙයි. ඇහෙන් රූප බලන්නේ. බලන්නේ කවුද? බලන කෙනා මේක අනුභව කරන කෙනා කවුද? හිත. එයා බලන්නේ මොකද? ඇහෙන් රූප බලන්නේ. අපි පුද්ගලයෙක් ස්ථීරව ඉන්න මම කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ මගේ ඇහෙන් තමයි බලන්නේ කියන තැනකට එන්න එපා. දැන් අපිට එන්නේ අදහස එහෙමනේ. ඇහෙන් රූප බලනවා කියනකොට මේ කය පුද්ගල භාවයේ රැඳෙන්නේ නිතරින්. දැන් කවුද මේ බලන්නේ? පේන්නේ හිතට. හිත ඒ ద్వාරයට යොමු වෙනකොට අර මං කිව්වේ දොරවල් හයක් තියෙන ගේ කියලා. කවුද ආවේ කියලා දොර දිහා බලනකොට දොරෙන් අපිට ඉන්න කෙනා පේනවා. එතකොට ඇහින් රූප දැකලා මම මේ දොරෙන් රූප දැකලා දොරෙන් එහා ඉන්න කෙනාව දැක්කේ මම. එතකොට ඒ වෙලාවේදී ඇහින් රූප දකින්නවා කියනකොට හිත ඇහැට යොමු වෙලා ඇහැ හිතට යොමු වෙලා ඒ විදිහට දතියි. සවිඥානික ඇහැ කියලා එතකොට කියන්නේ. එහෙම නැතුව මේ මාංශ චක්ෂුසෙට පෙනින් තුත්ති වෙන්නේ නැහැ. ඇහැ නැතුව හිතට විතරක් පෙනින් තුත්ති වෙන්නේ නැහැ. එතකොට ඇහින් රූප දැක කියනකොට ඒ විදිහට දති යුතුයි. ඇහැ ద్వාරයට යොමු කළපු අවස්ථාව ద్వාරයෙන් එහා තියෙන දීපේන. તો රූපය කියන්නේ හැම වෙලෙම චක්කු විඤ්ඤාය රූපයක්. ඇහින් දති යුතු රූපය කියලා. එතකොට ඇහින් දකින්නවා කියනකොට දති යුතුයි මොකද්ද? ඒ වෙලාවේදී ඇහැ කියලා කිව්වේ හිතත් සම්බන්ධ රූපේ තමයි. චක්කු විඥානය කියලා කියනකොට හිතින් තොරව දකින්න එපා. හිත කියනකොට ඇහැ කියනකොට හිතින් තොරව දකින්න එපා. හිත ඇහැට යොමු වුණාමයි පේන්නේ. මේ ඉන්න කෙනා දොරටුව දිහා බැලුවාමයි දොරෙන් එහා වීදුරුවෙන් එහා ඉන්න කෙනා පේන්නේ වගේ. එතකොට ඇහෙන් රූප දැක කියනකොට කෙනාට මේ හිත හිතට තියාගන්න බවංග මට්ටමින් හිතට එයා දැන් කොහොමද ඇහෙන් රූප දැකලා මේ තියෙන්නේ. ඇහැ එයාගේ නෙමෙයි, ඇහැ උපකාරක ධර්මය. දුරින් එහා ඉන්න කෙනා දැකලා වගේ. කනෙන් සද්ද අහලා. මොකද මේ ආයතන ticket පිට මනස තමයි මේ ආයතන වල අරමුණු අනුභව කරන්නේ. අරමුණු රස විඳින්නේ කවුද? මනස. මේ සිත එකම මනස ආලම්බනේ නානත්‍ය නම් කරනවා. මේ දොර දිහා බලලා මෙයා කෑම කනකොට චක්කු විඤ්ඤාණය. එතකොට මේ දොරට දියමු කරපු නිසා ඒ වෙලාවේදී හඳුනන සෝත විඤ්ඤාණය. මේ දොරට නම් කරනකොට එයා හඳුනන ගාන විඤ්ඤාණය. එකම කෙනා. එයා අරමුණු ගන්න ගොදුරු ගන්න දොරටින් ගිය දොරටින් නම් කරනවා වගේ. අර මං කිය අර හිත මනස මේ විඥානය කියන එකෙත් ඒ වගේ. දැන් එකම කෙනා වාහනේ පදවන ඩ්‍රයිවර් මහත්තයා කිව්වා. කඩේ ඉන්න උරුමුගාලි කිව්වා. එතකොට ස්පිටාල් එකේ ගියම දොස්තර මහත්තයා කිව්වා. පන්සලට ගියම උපාසක මහත්තයා කිව්වා වගේ. එකම කෙනා ඒ දොරටුවෙන් නම් කළා මේ තියෙන්නේ. එහෙම නැතුව චක්කු විඥානය කියලා අමුතුවෙන් එකක්, සෝත විඥානය කියලා අමුතුවෙන් එකක් එහෙම දකින්න එපා. වේලාවේදී එකම මනස කියලා කියන්නේ එකම හිතක් කියන එක පරම්පරාව යනවා නෙමෙයි. හිත කියන එක හැම වෙලාවෙම ඒ හේතු නිසා හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන න්‍යායකින් පවතින. මේ වෙලාවේදී මේ ෂණේදී මේ හේතු ටික නිසායි මේ පවතින. එතකොට ඒකයි හැම වෙලාවෙම රූපය කියලා කියන්නේ අහින් දති යුතු රූපයක් කියන එක දැනගන්නට ඕනේ. රූපය කියන එක පේන්නේ හිත ඇහැට යොමු වුණාමයි. ඇහෙන් අපිට තියෙන රූප පේනවා. හිත කනට යොමු වුණාම කනින් පිටින් ශබ්ද ඇහෙනවා. එතකොට සද්දේ කියන්නේ සෝත විඥාණයෙන් සෝත විඤ්ඤය රූපය. ගන්ධය කියන්නේ ගහන විඤ්ඤය රූපය. දිව කියලා කියන්නේ රස විඤ්ඤය රූපය. අපි කියමු එකම වස්තුවක් අපි ගත්තහම මේ ආයතන පහට තිබ්බහම දැනෙන ගතිය වෙනස්. දැනෙන ගතිය කියන්නේ දැන් පේර ගැඩියක් අරගත්තොත් ඇහැට පේන්නේ වෙන එකක්. නායත තිබ්බහම දැනෙන්නේ වෙන එකක්. කපල බැලුවහම දැනෙන්නේ වෙන එකක්. ඇඟට ගහගෙන බැලුවොත් දැනෙන්නේ වෙන සටහන. එකම වස්තුව වෙන වෙනම සටහන් ටිකක් වෙනවා. ඔකට අපි මෙහෙම කිව්වොත් දැන් අපි අග්ගලාවක එකක් හදනවා. සීන් ටිකක් දාලා, ලුණු දාලා එතකොට පැන් රහක් දානවා, තිත්ත රහක් දානවා. ඔය වගේ නොයෙක් විදිහේ දාලා ඊට පස්සේ ඒකට සැකරින් ටිකකුත් දානවා නිල් පාට වෙන්න. හා හොඳයි. ඊට පස්සේ අපි වෙනම උපකරණයක් හදනවා. මේ එක එක රස જાති දාලා හදු මේ අග්ගලා වෙන වෙන රස ගෝචර කර ගන්න පුළුවන්. මැෂින් එකකට මේ මැෂින් එකෙන් බැලුවහම උන තිත්ත රස තමයි එකට අහුගේ. මේ මැෂින් එකකට ඇඹුල් රස. මේ මැෂින් එකකට මේකේ තියෙන වර්ණ ටික. ඔය විදිහට. දැන් අතන තියෙන්නේ ඔක්කොම මේ අග්ගලාවේ තියෙන එකට. ඒ මැෂින් එකෙන් බැලුවහම ඒකට ඒකට ප්‍රකට වෙනවා. ඒ වගේ මේ සතර මහා ධාතුයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අග්ගලාවක් වගේ ඒකට තියෙන ඔකට කියන සුද්‍රාෂ්ටකය කියලා. ඕකේ ඒ එතන තියෙන එක එක දේවල් විතරක් අල්ලගන්න හදපු කර්මෙන් හදපු යන්ත්‍රයක් මැෂින් එකක් තමයි මේ. ඒ එකට ගුලි වෙලා තියෙන සුද්‍රාෂ්ටකේ මේ ඇහෙන් බැලුවහම වර්ණ කොටස් ටික විතරක් තියෙනවා. කණෙන් ඇහෙනකොට ඒක ශබ්ද ගැටෙන ඒක නෑ නමු ශබ්ද. ඊට පස්සේ නාසයෙන් බැලුවහම මේකේ තියෙන ගන්ධ කොටස් ටික විතරක් අහුවෙනවා. දිවෙන් බැලුවහම රස කොටස් ටික විතරක් අහුවෙනවා. කයට ගැටුනහම මේකේ තියෙන පොට්ටබ්බේ ඒ තදගතිය ගැටෙනවා. එතකොට නමුත් මේ ආයතන ටිකෙන් දෙන තොරතුරු එකක්වත් තියෙන එක නෙමෙයි. තියෙන්නේ ඔක්කොම එකට. ඔකට කියනවා අවනිර්භෝගිකයි. ඒ කියන්නේ වෙන් කරන්න බෑ. පඨවි ආපෝයෙන් ආපෝ තේජෙන් තේජෝ වායෝයෙන් ඒක වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ටිකෙන් වෙන් කරන්න බෑ. මේ අෂ්ටකේ එකටම තියෙන. එතකොට මෙන්න මේ එකටම තියෙන තැනක මේ යන්ත්‍රයේ හැකියාව තමයි මෙහෙම සටහනක් වෙන්නන්න පුළුවන් ගැතිය. මේ කර්මෙන් හදු මැෂින් එකේ හැකියාව මේ මෙහෙම යමක් අපිට පේන්නේ තියෙන එකක් නෙවෙයි. මේ ඇහි හැකියාවක් මේ මැෂින් එකේ හැකියාවක් මෙතන තියෙන මේ සටහන විතර කුළුපල වෙන්නන්න පුළුවන් ගැතිය. මේ මැෂින් එකේ තියෙන හැකියාවක් මේකේ චලනයේ ගැටීම් කම්පණය විතරක් අල්ල ගන්න පුළුවන් බව. එතකොට මේ මැෂින් එකේ හැකියාවක් මේ එතන තියෙන ගඳ කොටස් විතරක් උදුරලා ගන්න පුළුවන් බව. හැම වෙලේම මේ ආයතන ටිකෙන් උපද්දලා හිතට දෙනවා මිසක මෙහි තියෙන දේ හම්බ වෙන්නේ නැහැ අපිට. එතකොට හම්බ වෙන අපි දකින අහන කිසියම් දෙයක් කවදාවත් තියෙන්නේ ඒ මොහොතට නිරුද්ධ වෙනවා. ඉන්ද්‍රියන්ට හමු වෙනකොට දැනගන්න පුළුවන්, දැනගෙන ඉවර වෙනකොටම නිරුද්ධ වෙනවා. මොකද මේ අග්ගලාගේ තිබුණු සතහන් ටික සිහි කළා දෙන්න පුළුවන්, අල්ලා දෙන්න පුළුවන් හැකියාව විතරයි මේ ඇහැට තිබුණේ. හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් එතන මෙහෙම එකක් තිබුණා නෙමෙයි. එයා තියෙන්නේ අනිත් ඒවත් එක්ක සම්මිස්සු මේ විදිය හැඩ සතහනකින් තොරව තියෙන්නේ. ඒ විදිහට. ඒ නිසායි හැම වෙලාවෙම මේ රූප නැවත නැවතත් කියන්නේ රූප ආයතනේ චක්කු විඤ්ඤායයි කියන එකෙන් කියනවා. ඇහෙන් දකින්න පුළුවන් රූපේ විතරමයි. රූපය හැම වෙලාවෙම ඇහෙන් දත යුත්තා. ඒක ආපහු වෙන ආයතනයකින් අල්ලන්න තියෙනවා හෝ අහු වෙනවා එහෙම නෙමෙයි. හද්දේ සෝත විඤ්ඤාය රූපය. ඒකයි වෙන ආයතනයකට අහු වෙනවා හෝ අල්ලන්න පුළුවන් එහෙම නෙමෙයි. මොකද ඒ ආයතනයේ හැකියාව මත මේ රූප පෙන්වලා තියෙන විපාක කියන්නේ ඒකයි. අපිට යම් විදිහකට විපාක වෙන්නින්න පුළුවන් ඒ විදිහටයි මේ ආයතන ටික හැදිලා තියෙන්නේ. අපි මේ අපේම අසන අනුභව කරන්නේ අපිට මෙහෙම පේන්නේ අපිම කර්මයට හදාගත්ත ඇහෙන්. මිසක මෙහි තියෙන දෙයකට නෙමෙයි. අපි හැම වෙලේම අපිවම අනුභව කරමින් ඉන්නේ. අපේම ජීවිතේ වියදම් කරමින් මේ ඉන්නේ. මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ කර්මයේම විඳ විඳ මේ අවසන් කරනවා. හැම වෙලාවකම. එහෙම නැත්නම් මෙහි කිසිම බාහිර කිසිම කෙනෙක් හම්බෙලා හෝ උදව් කළා හැම නෙමෙයි මේ කියන්නේ. ඒ ටික කියනවා මේ රස ආයතනයේ කියන ජීවා විඤ්ඤාය රූපය පොට්ටබ්බේ කියන්නේ කාය විඤ්ඤාය රූපයක් කියලා. සබ්බන් රූපං මනෝ විඤ්ඤාය. මනසෙන් හැම රූපයක්ම දැනගන්න පුළුවන්. ඒ නිසායි ඇහෙන් දැකපු දෙයක් මනෝමය හිතන්න පුළුවන් නිසායි කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් හැම එකක්ම මේවයන් දැක්කත් අපව මනසෙන් හිතන්න පුළුවන් නිසා ඒකට අපිට කුසල කුසල කර්ම රැස් කරගන්න පුළුවන්. මනසින් හිතන එකත් මනසින් හිතන්න පුළුවන්, ඇහෙන් දැකපු එකත් මනසින් හිතන්න පුළුවන්. දැන් අපි යමක් බැලුවාම අහපව් යනකොටම ක්ෂණිකව අපව මනෝවිඤ්ඤාණය ගලම් පිට දැක්කපු දේ තියෙනවා යන ගණිතය යනවා. අපි ওই මනෝවිඤ්ඤාණය කෘත්‍ය නොදන්න නිසා තමයි මනසින් හැම රූපයක්ම විඤ්ඤේයයි. නමුත් විඤ්ඤේය වෙනකොට තේ ධර්මය එතන නැහැ. නමුත් විඤ්ඤේයයි. දැනගන්න පුළුවන්. දැක්කපු දේ අපව සිහි කරන්න පුළුවන්. අහපු දේ සිහි කරන්න පුළුවන්. ඒ අනුව මනෝ විඤ්ඤාණයෙන් හැම ධර්මයක්ම විඤ්ඤාණයයි. එතකොට අපි දැනගන්න ඕන රූපය කියන එක මෙන්න මේ වගේ හය ආකාරයි කියලා මේ ශේෂ්ත්‍රය එක දැනගන්න ඕන. මොකද්ද? අපි අනුභව කරන්නේ අපේ ආයතනයන්ගෙන්ම හදපු දෙයක් මිසක කිසිම වෙලාවක ඒ බාහිර තියෙන ගුණාංගයකින් අපි සැප දුක් විඳින්නේ නැහැ. දැන් මෙහෙම යමක් පෙන්වීමේ හැකියාව තියෙන්නේ හිතටනේ. මෙහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. හැඩතටහන. කන්න බෑ. ඒ තමයි කෙනා කෙනාගේ කර්මය හැටියට. දැන් ඔය අලියෙකුට එළුවෙකුට එහෙම ලුණු ටිකක් එහෙම දීලා බලන්න. ඌ එළව ගන්න පුළුවන් ද කියලා අපිට පුළුවන් ද ලුණු ටිකක් අහුරක් කන්න. දැන් අලි ලුණු කන්න හුරු වෙච්ච අලි තමයි ඔය ගෙවල් කඩන්නේ. ගෙවල් කඩ කඩ ලුණු හොයන්නේ. ඊට වඩා උන්ට රස කෑමක් නැහැ. ඔය එළුවෙකුට එහෙම ලුණු ටිකක් දීලා බලන්න කොහොමද කියලා බර බර ගාලා කන හැටි. ආය එළුව ගන්න බෑ. ඕනම සතෙකුට එහෙම තිරසංගත සතුන්ට හරි රහයි ලුණු. ඒකනේ ලෝකේ රස අතරින් මේ ප්‍රණීතම රසයක් කියනනේ ලුණු. මේ ලෝකේ ගොඩාක් අධර්මික වෙනකොට ලුණු රස අතර දාන්නේ. පෙන් රස අතර දාන් වෙන්නේ. ලෝකේ අධර්මික වෙනකොට ලුණු රස අතර දාන් වෙනවා. ලුබුදර ජනන ප්‍රේතමා. ලුණු රස තමයි ලෝකේ තියෙන ප්‍රණීතම රස. ලෝකේ සම්දාහයක් තියෙනවා. ඔව් දැන් සුජාස්තකේ රස ස්වභාවය තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඒකේ අපිට පේන හැඩසටහන් අපිට පේන මේ විදිහේ සිද්ධියක් නැහැ. දැන් අපිට උපාදාය රූපේ කියන්නේ මහා භූතයන් හා මිශ්‍ර නොවි මේ මැෂින් එකෙන් මුසලා දෙන එක. ඔසවලා දෙන එක. අපිට ඒ කියන්නේ එතන රූප කලාප කලාප හැටියට තියෙන දේ එකට එකතු කරලා පෙන්වන්න පුළුවන් හැටියට තමයි මැෂින් එක හැදලා තියෙන්නේ. දැන් අපි මෙහෙම කියමු උදාහරණයක් ඇටි දෙකක් තේරුම් ගන්න විදිහට මං කිය ඔය වැලි කැට ටිකේ කතාව දැන් හොඳට බලන්න. එතකොට දැන් ওই කියන එක තියෙනවාද කියලා. ඒ නිසා මෙයාට උස්සන්න පුළුවන්. අපි වැලි කැට ටිකක් ගෙනල්ලා දැම්මහම දැන් වැලි කැටේ කැටින් දාන්නේ. ඒ දිහා මෙහෙම බැලුවාම කන්දක් ගොඩක් වගේ අපිට පෙනේ. දැන් වැලි කැට රාශියක් තියෙන තැනක ඔක්කොම හැඩසටහන් එකට අලවලා එකට කළා එකක් වෙනන්න පුළුවන්කම තමයි හැට තියෙන්නේ. දැන් අපි හිතාගින්නේ වැලි ගොඩක් තියෙන හින්දායි වැලි ගොඩක් පේන්නේ කියලා. අපිට පේන්නේ වැලි ගොඩක් තියෙන වැලි ගොඩක් කියලානේ ලෝකෙ හිතන්නේ. නමුත් හොඳට බලන්න ඇහෙන් බලනකොට වැලි ගොඩක් තියුණාට තියෙන්නේ වැලි කැටනේ. අපි ඕක මෙහෙම කරමු. වැලි කැටේ කැටේ එක එක කිනාට අරගෙන යන්න කියනවා. කිසි කෙනෙකුට තහනම් වැලි කන්දගෙන යන්න, වැලි ගොඩගෙන යන්න බෑ. වැලි එක්කිනාටයි තියෙන්නේ එක වැලි කැටය. අරගෙන ගියොත් අපිට කන්දක් වෙන්නේ. දැන් කන්දක් ඔතන තිබුණා නම් ඒක තියෙන්නේ. මොකද අපි කන්දක් අයින් කළේ නැහැනේ. එතකොට ආපහු වැලි කැටේ 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 ගෙනත් දැම්මොත් ආයි කන්දක් එන්නේ. දැන් කන්දක් ගෙනත් දැම්මද? එහෙනම් වැලි කැට තියෙන තැනක අපිට මෙහෙම පේනවා කියන එක හිතේ ස්වභාවය තමයි රූප කලාප රාශියක් එකට එකතු කරලා පෙන්වන්න පුළුවන් කම. එතකොට අපිට පේන්නේ අපේ ඇහි හැකියාවෙන්ම මවපු දෙයක් අපිට පේනවා මිසක තියෙන දේ කවදාවත් පේන්නේ නැහැ. අපි පේන වැලි ගොඩ අල්ලන්න කියලා අත දැම්මොත් වැලි කැට ටිකක් අහුවේ මිසක ගොඩ අහුවෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න වැලි ගොඩ ඇල්ලුවා කියලා. අවිද්‍යාව කියන්නේ වැලි ගොඩ තියෙන්නේ වැලි ගොඩ පේන්නේ මේ කියලා මේ මෝඩකම නුවණ කවදාවත් යන්නේ නැහැ. වැලි කැට ටිකට අත දාලා වැලි ගොඩ ඇල්ලුවා කියලා හිතාගෙන ඉන්නේ. ආයතන ටික ඔක්කොම බඳිනවා අපි මේ පේන එකට. ආපහු පැත්තකට ගිහලා සිහි කරන්නේත් වැලි ගොඩ. ආයෙත් බලන්න එනවා. ආයෙත් පේනවා වැලි ගොඩ. වැලි ගොඩමයි තියෙන්නේ. පැත්තකට ගිහලා සිහි කරන්නේ වැලි ගොඩ. ආයෙත් බලන්න වැලි ගොඩ. වැලි ගොඩ උනමයි හැසිරෙන්නේ. කවදාවත් මේ ආයතනයන්ට ඔබෙන් පවතින ඇත්ත අපිට පේන්නේ නැහැ. කවදාවත් වැලි ගොඩක් තිබුණ නැහැ. වැලි ගොඩක් නැති ශුන්‍යතාවයක් තියෙන්නේ එින් ඔබේ. දැන් වැලි ගොඩ මේ ආයතනය හරහා නොබලා ආයතනයන්ගේ අත්දැකීම එකතු කරගන්න නැතුව සිහි කරගන්න නැතුව ඔතන බැලුවොත් අපිට බලන් දෙන්නේ වැලි කැට ටික මිසක. දැන් පැත්තකට ගියාම සිහි කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට මොකද්ද? අවකාශයයි වැලි කැට ටිකයි මිසක වැලි ගොඩ සිහි කරගන්න බැරි වෙනවා. අපිට නුවණ එන්න ඕනේ රූප ආයතනයේ කිනුට වැලි ගොඩක් වුණ හැටි. අපි කතා කළා රූප ආයතනයේ කිනේ දීඝ බව, හතරස් බව, අටස් බව, හුලස් බව නේද? එතකොට හතරස් වැලි ගොඩක් දකින්න බැයිද අපිට? පුළුවන්. දැන් ওই හතරස් වැලි ගොඩ අයිති කොයි වැලි කැටියටද? මේ වැලි කැටියට, මේ වැලි කැටියට, මේ වැලි කැටියට කිව්වොත් කෝකටද අයිති? ඈ? එකකට අයිති නෑ. එහෙනම් හිත අවකාශයට අයිති. එහෙනම් වැලි ගොඩ කො? ඒක තමයි කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා මවාගෙන අපි ලෝකයක් තුල ඉන්නවා මිසක සබ්න උපමා කාම කාමේ හීනයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ලෝකෙම හීනයක ඉන්නේ අපි. දැන් මෙහෙම ඇහින් බලනකොටත් පේනවා. නැතුවම නෙමෙයි. වැලි කැට ටික නැතුව අපිට ගොඩක් පේනේද? නෑ. වැලි කැට ටික නැතුව පේන්නේ නැහැ. වැලි කැට ටික තියෙද්දි අපිට ඇහ නැතුව පේනේද? පේන්නේ. එතකොට හොඳට දකින්න ඕනේ එකයි බාහිර වැලි කැටත් ඕනේ, ඇහත් ඕනේ, හිතත් ඕනේ. මේ ටික ඔක්කොම එකතු වුණාමයි අපිට මොකද්ද? වැලි ගොඩක් පේන්නේ. නමුත් මේ වැලි ගොඩ මං කියන්නේ බත් උයපුවා නැහැ, උයාගෙන කන්නේ තේ හදපුවා නැහැ, හදාගෙන බොන්නේ. ඒ වගේ රූපයේ මේ ඇහෙන් හදාගෙන අපි අපිම හදාගත්ත එකේ මොහොතටම හැසිරෙන්නේ අපි. දැන් වැලි ගොඩ එවෙලෙම හදාගෙනයි අපි වැලි ගොඩේ කතා, වැලි ගොඩ ගැන කතා කරන්නේ. තේරෙනවද? කවදාවත් තිබුණු වැලි ගොඩක් නම් කමන්න. ওই සිද්ධියමයි ඒ වැලි කැට කැට තියෙන තැනක වැලි ගොඩක් වෙන වගේ අපි අම්මා කියනකොට එතන තියෙන සිවුන් සිවුන් කනබුන ආහාරයෙන් හැදුණු රූප කලාප. ආහාරය කියලා කියන්නේ මොකද්ද? ඕජට්ටමකන් රූපකලාපං ආහාර තීති ආහාරෝ. ආහාරති කියන්නේ ගෙන එනවා කියන එක. ඈ ඵලයක් ගෙන එන නිසා ආහාරය කියලා කියනවා. ආහාර තීති ආහාරෝ. ඵලයක් ගෙන මොකද්ද? ඕජට්ටමකන් රූපකලාපං ආහාර තීති ආහාරෝ. ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප ගෙන්නේ මේකෙන්. පටි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියන මේ අෂ්ටමක රූපකලාප හැදෙන එක තමයි මේ කනබුන ආහාරයෙන් වෙන්නේ. උන්ෝයි රූපකලාප දැන් තියෙන්නේ. එහෙම බලනකොට වැලි ගොඩ දිහා බලනකොට කන්දක් තෙන්නෝ වගේ හැඩයක් පේනවා. පේන හැඩයට අපි අම්මා කියලා නම් කළා වගේ පේන හැඩේ මේ කන්ද කියලා නම් කළා වගේ පේන හැඩයට අම්මා කියනවා. අපි අම්මාව නැත්තම් ගෙදර මේ අපි ආයතන ටිකටම ලෝකය හදාගෙන අපි අසුරු කරනවා මිසක. එතකොට අපි අහකට යනකොට මිතුරු නැතුම නිරුද්ධ වෙනවා. දැන් අපිට පෙවුණු වැලි ගොඩක් තියෙනවා නම් අපි දන්නවා වැලි කැටි ටිකක් තියෙන තැනක මේ ඇහි හැකියාවක් තමයි ගොඩාක් එකට එකතු කරලා හිතට පෙන්වන්න පුළුවන් කම. බලනකොට ඔන්න දැන් ගොඩක් පේනවා. අපි අහකට යනකොට මොකද වෙන්නේ? වැලි ගොඩ තියෙනවද? නැති වෙන වැලි කැට. යථාභූත ස්වභාවය කියන්නේ දැන් මෙහෙම පැත්තකට ගිහිල්ලා සිහි කරද්දිත් එයාට යම් දවසකදී ඒ දැකපු රූපේ සිහි කරගන්න බැරි වුණා. සිහි කරනකොට තමන්ගේ මනසම හසු වෙනවා නම් එහෙම රූපයක් ඇති වෙන්න තියෙන ප්‍රත්‍ය ටිකට නුවණ යනවා නම් අන්න ඒකත් තන විපල්ලාසය දෙන්නේ කෙලස් නැහැ. ලෝකෝත්තර මාර්ගයේ උපදින ක්ෂණික ඔය මට්ටමේ මොකද ශුන්‍යතාවය ළඟ සිටිනවා. දැන් අපිට හොඳට නුවණ එන්න පුළුවන්කම තියෙන ඇස් ඉදිරිපිට එද්දි වැලි ගොඩ පේනවා. හැබැයි අපිට නුවණ තියෙන්න ඕනේ වැලි ගොඩ පෙනෙන වෙලාවේදී පෙනෙන දේ වැලි ගොඩ නෙමෙයි. මෙහෙම පෙවුනට තියෙන්නේ වැලි කැට කැට නේද? වැලි කැට කැට තියෙන තැනක මෙහෙම පේනව නේද කියලා තියෙනවා. පැත්තකට යනකොට අපිට දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපිට පෙවුණු දේ දැන් එහෙ නැහැ. අර මිරිගුවේ වගේ දැන් තියෙනවා නම් තියෙන දේ කියලා සිහි කරගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? වැලි ඇට ටික වැලි කැට කැට තියෙන ටික තමයි සිහි කරගන්න ඕනේ. එයාට කවදාවත් වැලි ගොඩ සිහි කළ මෙහාට යන්න බැරි වෙනවා. බාහිරයට. අද වැලි ගොඩ සිහි කළ යන්න පුළුවන් තාක් මරණාසන්න මොහොතේදී දැකපු දේ සිහි කළ යන්න බව අමතක කරන්න එපා. වැලි ගොඩ සිහි කළ මෙහාට යන්න බැරි වුණොත් ඒ ගතිය හුරු කළොත් ප්‍රතිසන්දිය එහෙමම ඉවරයි. මෙහෙට යන්න තියෙන හේතුව නැහැ. අද යන්න පුළුවන් තාක් යනවා. මේ කාරණාවෙන් අන්තිමට පෙන්වන්නේ ඒකටම එන්නේ. මොකද කර්මයේ ලෝකේ ස්වභාවය තමයි ඇත්ත තමයි. එහි නිසා මෙහෙට එන්න පුළුවන්. මෙහෙන් එහාට යන්න බැරි වෙනවා. වැලි කැට ටික දිහා බලනකොට කන්දක් පේන්න පුළුවන්. හැබැයි මේ පේන කන්ද තියනවා කියලා සිහි කළා මෙහාට යන්න බැරි වෙන්න ඕනේ. නුවණින් එයාව ආවරණය කරන්න හැම වෙලාවෙම යන්න හදනකොට දැන් පොකුණ දිහා ඉබුණාම අපිට ඡායාව පේන්න පුළුවන්. ආවට පස්සේ තියෙන ඡායාව සිහි කළා යන්න බැරි වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අයිත් ගියෝ තට ගන්න. එහෙන් මෙහාට එනවා මෙහෙන් යන්න බැරි වෙන්න ඕනේ. එතකොට තමයි මෙතනම Taman තුලම මනස රැඳෙන්නේ. බාහිර නිමිති හිටින්නේ. නොබලනෝනේ මේ දැන් බලන්න පුළුවන් මෙහෙම බලනකොට නුවණ තමයි මේතන තියෙන ධාතු නිසා පේනවා ආපහු පේන දෙයින් මෙහාට යන්නේ. එතකොට අම්මා තාත්තා ගෙවල් දොරවල් කිව්වත් එයා දන්නවා මේ ඇහි හැකියාව මේ හිතේ හැකියාව මට මෙහෙම පේන්නේ මං කරගත්ත කර්මිත විපාකමයි. මෙහෙම විඳින්න හම්බ වෙන එක. එතන තියෙන්නේ සතර මහා ධාතු කනබුන ආහාරයෙන් හැදුණු රූප කලාප තියෙන්නේ. ඒ උදව් කරගෙන හිත හිතේ ඇහෙන් මෙහෙම හැඩයක් උපද්දලා හැඩේම පේනවා. තමන්ගේ කර්මයට මේ ඇහැ හදාගත්තේ ඒ ඇහෙන් මෙහෙම හැඩයක් පෙන්වන පෙන්වපු හැඩේම හිතට આવුවෙන්නේ. හැම වෙලාවෙම අපි අපේ ඡායාව තුළමයි මේ ඉන්නේ. පවතින දේ හම්බ වෙන්නේ. එතකොට අපි අහකට යනකොට මේක නිරුද්ධ වෙනවා. යතහ භූත ඥානිය නෑ අපිට. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී ශුන්්‍යතාවයේ සිහි වෙන්නේ නෑ අපිට. කෙනෙකුට පුළුවන් නම් දැකපු අහපු දේවල් නිරුද්ධයි. දැන් සිහි කළොත් දැකපු අහපු දේවල් සිහි කරගන්න බෑ. උනම් පංචමහ භූතයෝනම් සිහි කරගත්තා හැකි. මේ අවකාශයයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සියුම් සියුම් රූප කලාප මුළු අවකාශෙම රාශි වෙලා තියෙන ස්වභාවය සිහි කරගන්න පුළුවන් නම් සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යව ශුන්‍යතා දර්ශනේ ලැබෙ තිබෙන ඉබේ. අනිමිත්‍ය ස්වභාවය ලැබෙ තිබෙන ඉබේ. ලෝකයේ කියන එක තේරෙන පංච උපාදානස්කන්ධ ලෝකය. මනස තුලයි තියෙන ලෝකය. අම්මා තාත්තා ගෙවල් දොරවල් අයියා අක්කා කියලා දැන් වැලි ගොඩවල් ඔය වගේ 100ක් තෙවුනොත් වටේම අපි වැලි ගොඩක් කන්දක් මැද්දකට වෙලා ඉඳීනේ. දැන් ඉන්නේ මුළු වටේම මෙතනත් වැලි ගොඩක් මෙතනත් වැලි ගොඩක් මෙතනත් වැලි ගොඩක් වැලි ගොඩවල් 100ක් විතර මැද්දට වෙලා ඉඳ වේද අපිට. පුළුවන්. නමුත් මේ යථාර්ථය අපි සිහි කෙරුවොත් දකුණ කොටයි වැලි ගොඩ පේන්නේ මෙහාට එනකොට වැලි ගොඩ දැන් එතන වැලි කැට. මෙහෙම වටේම ගියොත් එක තැනකට වෙලා හිටියෝ අපි වැලි ගොඩවල් 100ක් මැද්ද ඉඳීද? අපිට වැලි ගොඩවල් එකක්වත් නැති ශුන්‍යතාවය කියලා හිතෙන්නේ. අද අම්මල තාත්තල ගෙවල් දුරවල් යාන වාහන පොලිසිය ඉස්පිරිතාල ගොඩක් මැද්ද මේ ඉන්නේ අපි. අපිට පුළුවන් වුණොත් ඔක අනිත් පැත්තට බලාගන්න මුකුත් නැති ශුන්‍යතාවයක තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. මේ ඔක්කොම කතා කරන්නේ ඔතෙන් දෙන්න. මේ ඔක්කොම ටික කතා කරන්නේ මේ නිවන කියලා මේ රූප ගැන කතා කළා නම් ස්කන්ධ ධාතු ආයතන කතා කළා නම් උපසම්පදා වුණා කිව්වනම් මහණුණා කිව්වනම් මේ හැම දෙයකටම මොකද අපහු මෙහෙට යන්න තියෙන නිමිති නැති කරගන්නමයි මේ අනිමිත් ස්වභාවයට පත් වෙන්නමයි මේ කලේ. මොකද හැබැයි මේක ලේසිනේ. ලෝකේ වැරද්ද බලවත් වැලි ගොඩක්ම තියනවා, තියෙන වැලි ගොඩමයි පේන්නේ, පේන වැලි ගොඩම තියනවා කියන එක ආශ්‍රය කියන ඕකම ඇතුරු වෙලා ඇතුරු වෙලා ඇතුරු වෙලා ආශ්‍රය කියන එක. දැන් ඒකම මිසක ඒක එහා යම කිව්වට ඒක හිත රැඳෙන්නේ නැහැ, සැතඳෙන්නේ නැහැ. වැලි කැට තියෙන තැනක අපිට පේනවා මිසක තියෙන්නේ වැලි කැට ගොඩ නෙමෙයි වැලි කැට වැලි ගොඩ පේන්නේ කියලා කිව්වට අවිද්‍යාවෙන් වැහිලා ආශ්‍රවයක් වෙලා කියන්නේ පේන්නේ. තමන්ගේ වැරද්දම බලව මේ gedara තියෙනවා කියන ධාතුව නිසා අපිටයි මෙහෙම පේන්නේ කිව්වට පේන්නේ ගෙදරම තියෙනවා තියෙන එක සිහි කරනවා සීකල් එක බලනවා කියලා මේ වැරද්දම ඇසුරු වෙලා අපේ ජීවිතය කියන්නේ සම්පූර්ණ ලෝකය කියන්නේ ආශ්‍රව ධර්මයක් ආශ්‍රවෙන් තමයි රූපය අරමුණු වෙන්නේ රූපය කියලා යමක් ඇති බව අරමුණු වෙන්නේ ආශ්‍රවෙන් ඒ නිසා ආශ්‍රවයෙන් අරමුණු වෙන නිසා සාස්ත්‍රවයි ආශ්‍රවෙන් අරමුණු වෙන නිසා සාස්ත්‍රවයි ආශ්‍රවයෙන් අරමුණු නොවන නිසා අනාස්ත්‍රවයි ආශ්‍රවයෙන් අරමුණු වෙනදී අරමුණු නොවන නිසා අනාස්ත්‍රවයි අනාස්ත්‍රව මනස රූපය අහුවෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ ස්කන්ධය අතහැරෙන ඒවා මිදෙන එතකොට මෙන්න මේ වගේ සුද්දාස්තකේ කිව්වට ඒ කියන්නේ එහෙම දෙයක්ත් තියෙනවා තියෙන එක දකින්නවා කියලා ගන්න එපා ඒ තියෙන මට්ටම කවදාවත් අපිට හම්බ වෙලා නැහැ හම්බ වෙන්නේ නැහැ මොකද නමුත් අපි දතේ යුතු වැලි කැට කියලා එකක් එතන තියෙන්නත් ඕනේ හැබැයි ඒ තියෙන වැලි කැට අපිට හම්බ වෙන කන්ද නම් නෙමෙයි කවදාවත් ඒ කැට උදව් කරගෙන අපිට හම්බලා තියෙන වෙනම සිද්ධියක අපිට හම්බ වෙන සිද්ධියේ මයින් එපා තියෙන දේ හම්බුණා කියලා තියෙන දේ දකින්න වෙන්නේ හැමදාම නුවණින් පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණත්තන් කෙරෙහි තම නුවණත්ත තමා කෙරෙහිලාම දතේක සිද්ධියක් තියෙන මේ තමන්ටම තියෙන සිද්ධියක් නේද මේ කියලා දකින්න ඕන ඔය විදිහට ගත්තම ඒකයි මේ ලෝකේ උප්පරිම යහපතයි කියන තැන කරගත්ත ජීවිතය ආපහු ඉස්සෙලා තියෙන මොකද බොරුවක් තුලයි කියන්නේ ඒ කියන්නේ හිතට මවාගත්ත දේ තුල ලෝකිකයි නැවිච්ච මනෝමය ලෝකයක් තුලයි අපි මේ ඉහළම තනතුරක හිටියා කිව්වොත් ඉන්නේ ශුන්‍යතාවේ ඒ කියන්නේ හිතේම ඡාය හීනකින් හීනකින් රජ වෙලා වගේ හීන ඇතුලේ නැගිටිනකොට ඒක නැහැ ඒ වගේ මේ සිත නිරුද්ධ වෙනකොටම මේ සිත පවතිනක මේ හීනේ දකින්නතාවම මේ ජීවිතයේම කියන එකම හීනයක් හීනේ නැගිටිනකොට ඒක ඔක්කොම බොරු ඔක්කොම ඇතුලේ දිනවා බොරු වගේ මේ ජීවිතය අතහැරනකොට ඔක්කොම බොරු මුළු ජීවිතේම හින සත්‍ය උපමා කාමා කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ නිසා සම්පූර්ණ කාමයේ මෙහිනේ. ඉතින් හීනේ තුල ඉන්න තාක් හීනේ හීනේ කියලා තේින්නේ නැහැ අපිට ඒක ඇත්ත වෙලානේ. මේ හීනේ තුල ඉන්නේ මේ. තාම ඒ බව දන්නේ නැහැ අපි. අවදි නොවන නිින්දක් මේ එකම විදිහට තියෙන්නේ. දැන් හීනේ ඇතුලේ හින්ද හීනේ ඇතුලේ හීනේ කියලා පෙවුනොත් තමයි පුදුමේ. හීනේ ඇතුලේ හීනේයි කියලා තේින්නේ පෙවුන කියන අවදි. අවදි වෙන්නේ යම් කිසි කෙනෙක් හැම කෙනෙක්ම අවදි වෙන දවසට හීනේ අතහැරිලා මේක හීනේ වෙලා හීන ලෝකෙ මිදීම සැබෑ ජීවිතයට යෑම ඒ කියන්නේ ඊගාව ජීවිතයට යනකොට මේක අතහැරෙනවා හීනේ අතරමඟදී නැගිටලා ඉන්නේ හීනෙකයි කියලා ඒක දැනගන්න කෙනෙක් නැහැ දැන් මේක හීනයක් කියලා දැනගන්නකොටම එයා ඇත්තයි නැගිටලා ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයකින් තමයි හීනයක් බව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක මෙහා ජීවිතයේම හීනයක් වුණා. අපි කියමු දැන් තව උකට පොමක් වෙන්නේ දැන් මුළු ලෝකෙම හීනයක් ඇතුලේ හින්ද හීනේ සමානයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උපදිනකොටම හැමෝගේ මේ ඇහි ඇතුලේ ඇහි දානවා මේ රතුපාට කාචයක් අපි කියමු රතුපාට ටොපි කොලෝලින් අපි බලන්න පොඩි කාලේ ටොපි කොලේ 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 අලෝනවා කිය මොකද දැන් රතුපාට මුළු ඔක්කොම ලෝකෙ එකම පාටක් තිබුණා කිසි ප්‍රශ්නයක් තියෙනවා මොකද එතකොට ඔය අතර දිය කෙනෙක් ඉඳලා අහම්බෙන් මේ පේන පාට හැබෑවටම ඇත්තද මේක වෙන පාටක් වෙන්න බෑයිද කියලා මේ ඇහැ එහෙම අත ගන්න මේ කොලේ එහෙම ගැළවිනොත් බලනකොට පේන්නේ එක එක පාටට එයා දැකලා අනිත් කටට කියනවා මේ ওই රතු පාටට පේනවා කියන එක ඔය පේන දේ ඇත්ත නෙමෙයි ඔය තමන්ගේම ඇහි පාට ඔය පේන්නේ ඔය පේන පාට මෙහි තියෙනවා නෙමෙයි කියලා කිව්වොත් දැන් ඔක්කොම ඇහෙන් බඳගෙන මෙයා මොකද කරන්නේ අනිත් කෙනා ගාවට යනවා මෙන්න අහවල මෙහෙම එකක් කියන ඇත්තද එයාටත් පේන්නේ දැන් රතු පාට මුන්න බොරුද මේ රතු පාට තමයි කියන්නේ අනිත් කෙනක මුළු ලෝකෙ ඔක්කොම ගාවට ගියාම මෙයාම වැඩිකාරය වෙනවා මිසක බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි ඇත්තද කියලා බලන්න උත්සාහවත් වෙන බුදුරජාණන් වහන්සේට උනේත් ඔය ටික මේ තමන්ගේම ඇහින් ලෝකෙ දිහා බලනකොට ඒ දැන් මේ ඇස් රතු පාට වගේ කර්මයේ කාම මට්ටමේදී මේ ඇහැ ඔක්කොගෙම එකයි දැන් එකම ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන එකම මට්ටම ඇත්ත ඔක්කොටම පෙනෙන මට්ටම් එකයි මේ. ඒ විදිහට පෙනෙද්දී බුදුරජාන් වහන්සේ තනියම හොයාගත්ත මේ ඇහැට පෙන්වන මේ මිම්ම නෙමෙයි ඇත්ත වෙන්න ඕන. මේක අතගාල බලනකොට මෙවික හම්බුනා වගේ මේක මේ ප්‍රත්‍යයෙන් උපන්න ඇහැ. ඒ ප්‍රත්‍ය ඒ ඇහි මට්ටමට මේ පේන්නේ. ඒ නිසා මේ පෙනීම මේ රූපේද කාමවචර. මේක ඇත්ත එහෙමයි කියලා හොයාගත්තා. හොයාගත්තාම දැන් ලෝකෙට දේශනා කළාම පිළිගන්නේ නැහැ. ප්‍රශ්න. අයිත් කෙනාගෙන් අහනවා ඇයි මේ පේන රූපයේ තියෙනවා අනිත් ඒනවා කියන මොන පුරුදුයි තියෙන්නේ කියන තැනකින් තමයි යන්නේ. ඉතින් මේ ටික කළාම ලැබෙන්නේ මේ රූපය ගැන සම්පූර්ණම මේ රූපය කළාම මං කියෝ ඔය අනාගාම වෙන්න පුළුවන් කියලා. නාගාමි ආපහු කාම ලෝකෙට යන්න බෑ. කාම ලෝකෙට යන්න තියෙන හේතුව දකින්න පෙනෙන අවස්ථාව කාම ලෝකේ. පෙනෙන දේ ආපහු යන්න පුළුවන් තාක් දකින්න ආපහු කාම ලෝකෙට එන්න පුළුවන්. න ආගාමි ආපහු එන්න පෙනෙන දේ බලන්න ආපහු යන්න බැරි දවසට කාම ලෝකෙට එහෙම නැහැ. එහෙන් බැලුවහම පෙනෙයි. පේන දේ හොයාගෙන ආපහු යන්න බැරි වුණොත් අපිම යන්න බැරි තැන හදාගෙන තිබුණොත් යන්නේ නැහැ මිසක කාම ලෝකෙට. අපි කාම ලෝකේ පෙනුන දේ බලලා ආපහු එතෙන්ට බලන්න යන්න පුළුවන් තාක් නොයා ඉන්නේ යනවා. ඒකයි මං කිව්වේ මිරිඟුව දිහා බලන්න ජලය වගේ පෙනෙයි. පැත්තකට ගිහිල්ලා ඒක සිහි කළා අපිට ආපහු යන්න බෑනේ. ජලයේ වගේ පෙවුනට තියෙන්නේ මිරිඟු එහෙ නැ. ඒ හින්දා ඒකට ආපහු යන්න. ඔන්න ඔය ආර්ථික සම්පදනය වෙලා තිබුණ මේ බලන අහන හැම හොඳට බලන්න ජලයේ වගේ පේන එක එහෙ නිසා මෙහාට පේන්න පුළුවන් හැම වෙලාවෙම. මිරිඟු දිහා බලන හැම වාරයක් ගානෙම ජලයේ වගේ පෙනේ. ඒ නිසා මෙහාට එයි මෙහෙන් එහාට බෑ. එතකොට රූපේ නොදකින්නවා හැම නෙමෙයි. රූපේ දකින්නවා නුවණින් ප්‍රතිසන්දිය වළකලා. දැන් මෙහෙම ජලයේ වගේ පේනවා නුවණින් ප්‍රතිසන්දිය බලකලා අපහු යන්න තියෙන එක බලකලා ඒ වුණට තියෙනවා නෙමෙයි. ඒ වගේ මේ රූපයත් අපිට බලන්න පුළුවන් මට්ටමට આવු තියෙනවා. ඒ වුණට තියෙනවා නෙමෙයි. පැත්තකට ගියාම දැන් එතන තියෙන ධාතු කියලා බලන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න ඕන රූපය කියනකොට හැම වෙලෙම චක්කු විඤ්ඤාය රූපයක්. ඇහෙන් දතියුතු රූපයක්. තව පවතින එකක් එහෙමනේ අනිත් ආයතනයකට එහෙම පුළුවන් කමන්න මේ ඇහියක් කිය මේ මං කිව්වා රූපයන්ගේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප දිනවා. ඒ ඉන්ද්‍රිය කියන කෘත්‍යයට නිකන් ලේසි තැනක් එහෙම දෙන්න එපා. එයා ඒ කාන්තෙන් ප්‍රදානයි. එයා බොහොම වටිනාම කෘත්‍යයක් කරනවා. ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ. මෙයා ඉන්ද්‍රිය බලය දරලා එයාගේ හැකියාවෙන් එයා මේ රූපය හදලා අපිට දෙනවා.
සනසව කවදාවත් විඤ්ඤාණයට අසු වෙන එකක් නෙමෙයි නේ.
මොකද්ද?
දැන් කියන්නේ දැන් රූපය තියෙන තැන අසහරහ දැන් ධාතු මට්ටමින් අසහරහ අසට අරහ එනකොට විඤ්ඤාණයට හසු වෙන්නේ අනිකක් නේ.
නෑ මෙහෙමයි. හිත අනුභව කරන්නේ මේ වගේ රූපයක්. හිතෙන් විඳින්නේ වගේ රූපයක්. දැන් ඕනේ විපාකෙට නෙමෙයි.
එහෙමයි.
විපාක විඳින්න හදලා තියෙන්නේ දැන්.
මං අහන්නේ ඒක නෙමෙයි. මං අහන්නේ ඒ ඇත්ත ස්වභාවය කවදාවත් මේ විඤ්ඤාණයට අහු වෙන්නේ නැහැ නේද කියන එක.
අහු වෙනවා ප්‍රඥාචෛසිකේ දුරු විඤ්ඤාණයට. කියන ප්‍රඥාවෙන් දතේවි. ඒකයි විඥානේ මායාවක් කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට මේ පෙන්වන දේ මායාවක් ඇත්තක් නෙමෙයි. හැම වෙලාවෙම ප්‍රඥාවෙම දත යුතුයි. ඒකයි නිවන් මඟ ලෝකෝත්තර මඟ කියන එක නුවණින් දත යුත්තක් මිසක ඇහෙන් දකින්න බෑ.
ප්‍රඥාවෙන් එදුණු උපාදානය දෙන්නේ නැහැ.
ප්‍රඥා නුවණේ දෙනුට කියලා සිදෙන්නේ බෑ. ඒ කියන්නේ කුසල් ලක්ෂල් දෙක එකට හිතෙන්නේ. ඒ නිසා මේ සිත් හැම වෙලෙම කුසල්ම. ඒකේ විපාකයත් කුසල්මයි. ඒ මට්ටම දැකලා දකින්න බලන මට්ටමත් කුසල්මයි. මේ 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 නුවණින් යුක්තවමයි එළඹ සිටින විපාක මට්ටමත් මේ නුවණමයි. නමුත් කළා ඉවර නිසා නුවණ යෙදුනට මේකට කර්ම කියන්නේ. එතකොට කියනවා මොකද්ද මේ විපාකයන්ගේ හේතු යෙදෙනකොට සහේතුක විපාකය කියලා නම් කරනවා. ඒ විපාකය විපාකයේ තුල ප්‍රඥාජයසිකය දෙන නිසා සහේතුක විපාකයි කියනවා. විපාකයේ තුල නුවණ යෙදෙනවා. ඊගාවට එක කාරණාව දකින්න උණු විපාක කියනකොට හැම වෙලාවෙම ඒක ජීවිතයේ වෙලා මිසක නුවණ ජීවිතේ වුණාම ඒක බලන්න ඕනේ. විදර්ශනා කරන්න ඕනේ, බලන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ ජීවිතේ නුණාමයි. විපාක මට්ටමක් නුණාමයි. විදර්ශනා කරන එකෙන් බලන එකෙන් කියනවා ඒ තාම විපාකයක් විඳින්නේ නැහැ මේ මට්ටමේ ජීවිතේ වෙලා නැහැ කියලා. ජීවිතේ වුණොත් ඒක නුවණක් කියලා දන්නෙත් නැහැ. මම ඔය කියන්නේ කණ්ණාඩියට එබෙනකොට අපි කණ්ණාඩියේ පවුඩර් ගන්නෙ නැත්තේ ඇයි? තිරසංගත සතා කණ්ණාඩියට පනිද්දී අපි කණ්ණාඩියට පනින්නේ නැහැ. අපි පවුඩර් ටික අරගෙන මෙහෙ ගාන්නේ. කණ්ණාඩිය ගාන්නේ. ඇයි අපි ගාන්නේ නැත්තේ? තිරසංගත සතෙකුට දුන්නොත් ගාන්නේ නැති විදිහ කණ්ණාඩිය. ඇයි එයා ගාන්නේ? ඇයි අපි ගාන්නේ නැත්තේ? අපි දන්නවද මේ අපේ මේ මූණ නිසා වැටෙන ඡායාවයි මේ මෙහෙ මූණ නැහැ මෙහෙ තියෙන ඡායාවක් කියලා අපි දන්න නිසානේ ගාන්නේ නැත්තේ. ඒක නුවණක් වෙලා. එහෙම නුවණක් අපි ගාව යෙදිලා කියලා අපි දන්නවද? නුවණ කියන එක ජීවිතයේ වුණාම ඒයින් ඒ නුවණින් ඇතිවෙන ප්‍රතික්‍රියාවෙන් නුවණ කියන එක පෙනෙනවා මිසක. ඔකට මම අර තව උපමාවක් කියන්නේ. පහනක් තිබුණොත් පුංචි ළමෙක් අත දානවා. කිච්චෙන්නේ. කිච්චෙන එකට. ඇයි අත දාන්නේ? දන්නේ. ඇයි අපි අත දාන්නේ නැත්තේ? දන්නවා. අපි දන්නවද මේ කිච්චනවා කියලා දන්න නුවණක් නිසා අත නොදාන්නේ කියලා? ඒක ජීවිතේ වෙලා. නුවණ කියන එක ජීවිතේ වුණාම අත නොදානවා කියන ප්‍රතික්‍රියාව අත දානවා කියන ක්‍රියාව නොවන කමින් නුවණ දත යුතුයි මිසක දැන් නුවණ කියලා එක හොයන්න බෑ ආයෙ. පහනට අත නොදානවා කියන ක්‍රියාව තුලින් නුවණයි කියන එක විද්‍යමානයි. ඒ වගේ දකින දේ හොයාගෙන යන්නේ නැහැ කියන කමින් නුවණ විද්‍යමානයි මිසක දැන් නුවණ කියලා එක හොයන්න එපා. දැකපු දේ සිහි කළ දුක් විඳින්නේ නැහැ කියන තැනකින් ජීවිතේ විසඳලා මිසක දැන් ආපහු වෙන නුවණක් හොයන්න එපා. නුවණින් වෙන්න තියෙන වැඩ ටික වෙනවා ජීවිතේ කියන එක වෙන්නේ. අන්තිම රහතන් වහන්සේ කියන්නේ ඒ වගේ තැන. එයාගේ ආය ප්‍රඥාචෛසිකයක් ප්‍රඥාවක් වෙනම සිත් කතාවක් කරන්න එපා. මෙහෙම කරන්නේ නැහැ කියන තැනක් විතරයි ඉඳලා
තියෙන්නේ.
එහෙම කරන්නේ අපි අද විදර්ශනා කරන්න වෙන්නේ අපිට. දැන් පහනට අත දාන මට්ටම තාම දුර වෙලා නැත්නම් තමයි මේක පිච්චෙන එකක් අම්මෝ අත දාන්න හොඳ නැහැ කිය කියා හිත හිතා කරන්න වෙන්නේ නේද? දැන් අපිට ඕනේ ද එහෙම හිත හිතා ඉන්න? ඇයි හිත හිතා ඉන්න පුළුවන් අපිට? නමුත් ඕනේ ඒක ජීවිතේ වෙලා නිසා නේද? ඒ වගේ ඵලය කියලා කියන්නේ ජීවිතේ වෙන අවස්ථාව. ආහා ඒ කියන්නේ එයා තමයි මාර්ගය ඉන්නේ තමයි විදර්ශනා කළේ. එතකොට දැන් රූපය කියන්නේ කිව්වේ වෙන එක නෑ. මේ ඒ ටිකදී මම මතක් කළේ ඉතින් මේ රූපය කියන එක මේවා මේ විදිහට මේ උගන්වන්නේ අය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ අර්ථයකට එන්න. මේක බොරුවක් එහෙමනේ සැබෑ මාර්ථය. අන්තිමට ගත්තම සංවේගයක් ඇති වෙන්නේ තිරසංගත සත්තු ඒ සතාගෙම ඡායාවට පනිනවනම් බුරනවනම් ඒ වගේ අපි අපේම මනස එක්කයි මේ රණ්ඩු කරන්නේ. අපි අපේ මනස එක්කමයි මේ පොරකන්නේ ජීවත් වෙන්නේ කියන තැනක් අන්තිමට කියන්නේ බුදුරජාණන් වහන්සේ. බම්බයක් පමණ ශරීරේම මේ ලෝකේ පනවලා තියෙන බුදුරජාණන් වහන්සේ. ලෝකයක් ලෝක ඇතිවීම නැතිවීම නැති කරන මගත් මේ බම්බයක් පමණ ශරීරයකින් දැකපු දවසටයි අපි මේ ගමන නිමා කරන්නේ. මේ ගමන මේ ටික ලේසි නෑ. මේක දැනගන්න බැරුව මේ සසරේ ආවේ එසේ මෙසේ ගමනක් එහෙම නෙමෙයි. පෙන්වන්නේ අම්ම මල තුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කිව්වම හිතන්නකො මුහුදේ වතුර කොච්චර නම් ඇද්ද? මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙකු යහපත් මාර්ගයට ගන්නොත් බුරු කියන කෙනෙක් නෙමෙයි. එතනයි අපිට හිතන්න තියෙන දේ. ඒතර වෙන වෙනම ඔකට තවත් වෙන එකම නමින් එකම අම්මටත් කියලා පෙන්වන්න තව දෙනවා.
උපමා
සත්‍යතාවයක් මුල් කරගෙන
ඒක කල්පයක් ඇතුළත.
නෑ කල්පෙට පෙන්වන්නේ වේපුල්ල පර්වතේ ගැන. මෙතෙන්දි පෙන්වන්නේ අනුමතග්ගයන් බික්කවේ සංසාරෝ පුබ්බව කොටන පඤ්ඤත් මහයන් මේ සසර අනවරා ග්‍රමුල් කෙලවරක් වෙන්නේ. අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජන සන්දහවතන් සංසාරිත මම චේතනා කර. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් ඒ මේ අත දුවන ලද සැරිසරණ ලද ඒ දුවන සැරිසරණ සසරෙදී මව් වෙනුමෙන් අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගර ජලයට වැඩි ක්‍රියාවිනියෙන් අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයට වැඩි. මේක උපමාවක් නෙමෙයි. උපමාවක් නෙමෙයි. මේ සංසිද්ධියක් කියන්නේ මෙච්චර අඬලම තියෙනවා කියන එකෙන් කියන්නේ. අනුමතක සංයුක්තිය ගත්තාම පුදුම සංවේගයක් ඇති වෙයි. ඊට පස්සේ කියනවා කුකුල ඌර වෙලා ඉපදුණු වාරවල බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ එකතු කළොත් උපමාවෙන් කියන්නේ මෙන්න මෙච්චරක් මේිට වැඩි.
ඒ කියන්නේ එක කුකුල් වෙලා හිටියොත් කුකුල්ලු ගලේ විතර මහා සාගරයට වැඩි.
ජලයට වැඩි.
හරක් ඒ කියන්නේ
ඔක්කොම කරවෙන්නේ නෙමෙයි
වෙන වෙනම.
මේක අය ලේසි සිද්ධියක් එහෙම නෙමෙයි සනත කිසිම වෙලාවක බුද්ධෝත්පාද කාලෙක ධර්මයේ තියෙන වටපිටාවක් හම්බල සත්පුරුෂ ඇසුරක් ඇසුරු වෙලා අපිත් මනුෂ ජීවිතයක් ලැබපු වෙලාවක නුවණ ඇතුව අහගත්තොත් ඒ නිසා මෙහෙට ලැබෙනවා මෙහෙට යන්න බෑ කියන පරියාය අහගන්න ලැබිලා ආගත් එක තේරිලා වුණොත් ගොඩ යනවා මිසක අහගන්නත් ලැබෙයි තේරෙන්නේ නැහැ බොහෝතක. මනුෂ්‍යකුත් වෙලා මේ වගේම මහාන වෙලා අදත් වෙන්න පුළුවන් මේ ටික. දැන් අපිට අහගන්නත් ලැබෙනවා නමුත් තේරෙන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒ දායි දුවනවා සසර. එතකොට ඒ අහගත්තුත්මයි මිදෙන්නේ. එහෙම නැති නිකමට අපි අපේ ජීවිතය හිතමු. දහමක් හම්බ නොවි බුද්ධෝත්පාද කාලයක් හම්බ නොවි අපේ පොඩි කාලෙක හිතන්ද නිකන් හීනකින්වත් අපිට තේරෙයිද පෙනෙයිද කියලා මේ තෙවුණු දේ ඒ නිසා මෙහෙතාවට මෙහෙන් එහෙට යන්න බැරි ඇත්තක් තියෙනවා කියලා අපිට පෙනෙයිද? දැකපු අම්මව දකින්නවා දැකලා අනේ අම්මා කෑවද බිව්වද නැහැ කියලා සිහි කරලා අම්මා හොයාගෙන එනවා අම්මේ කෑවද බිව්වද කියලා අහනවා ආයේ එනවා මිසක චක්‍රේ ඔය සිද්ධියේ චක්‍රේ නතර වෙන පැවැත්මකට හීනකින්වත් හිතෙදි හීනකින්වත් හිතෙන්නේ මේක ඔය විදිහට කැරකීම පුදුමයක් එහෙම නෙමෙයි. යම් වෙලාවකදී මේ චක්‍රේ නතර වෙනවන නතර වෙන තියෙන එකම තැනක. ඒ නිසා මෙහෙට ඇවිල්ලා මෙහෙන් එහෙට යන්න බැරි තැනකින් නුවණින්ම හරස් කෙරුවොත් විතරයි. ප්‍රඥාවෙන් මෙතර වෙන්නයි තියෙන්නේ. කල්යාණ මිත්‍රකම කියන්නේ ඊට අදාළ ධහම ඇහිලා ඊට අදාළ වටපිටාව හම්බ වෙලා ඒ ධහම උගන්වපු ශාස්ත්‍රඥ වහන්සේලමක් ලෝකෙ පහළ වෙලා ඒ ධර්ම අවබෝධ කරගත ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බෙලා ඒ දේශනාව අහලා මේ මිදෙනවා කියන කාරණාව දුර්ලභයි ලෝකෙ. ඉතින් මේ ලේසි යහපතක් නෙමෙයි අපිට අද වෙලා තියෙන්නේ. ඉතින් අර බත් ටික බෙදලා අතට දුන්නා වගේ තැනක් මේ එක ජීවිතයක් කැප කරන්න පුළුවන් වුණොත් මේ ධර්ම මුළු සසර දුකම ඉවරයි. එතකොට මේ චක්‍රය තුල ඕන තරම් දේවල් කළා ඇති. ගෙවල් හදලා යාන වාහන ඉදකඩම්ලු අර කඩිකුලක් දැකලා බුදුහාඳුර පෙන්වන්නේ මහණෙනි මේ ගෙරිද ගෙරිකුලක්ද ගෙරි අර ගෙරි කියන්නේ චූටි ගෙරි මහණෙනි මේ ගෙරි රංචේ චක්‍රවර්ති රජන වුණු එකම ගෙරියෙක්වත් නැහැ කියන කුලේ හිතන්න අපි ගැන කවර කතාද අද ආපහු මෙතනනේ මේ සසරේ ඇති.
ඉතින් අම්මා කෙනෙක් අඬුවාම කඳුළු කිව්වම කාම කෙනෙක් යන්නුවා නැතුණා මේ කෝප්පෙන් එකක් අත් අපි සඳුලා නැහැ
මොන කෝප්පයක්ද මොන කෝප්පේ කෝප්ප කාලකට එන්නේ
නැහනේ ලේසියෙන් පිහදා ගන්න කඳුළු එන්නේ
නැහැ
මේ වගේ ද මේකෙන් මැන්නත් කොච්චර ප්‍රමාණයක්ද මහාගාති කියන්නේ.
එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ ඒ උපමාණු සාරයෙන් කියන්නේ ඊට වැඩි මේකට සීමා කරන්න බෑ. මේ සසර මේ අවිද්‍යාවේ මහන්නේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නෑ. අවිද්‍යාව කියන්නේ මේ 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 එහෙ නිසා මෙහෙට ඇවිල්ලා මෙහෙන් ආයේ හොයාගෙන මේ චක්‍රය මේ සිද්ධ වෙන සංසිද්ධිය නොදන්නා කවමයි මේ චක්‍රයට හේතුව? කිසිම වෙලාවක මේ ලෝකේ කිසි කෙනෙකු අපි විදර්ශනාවක් ගැන අද කතා කරුවොත් කතා කරන මේ චක්‍රය තුල ඉඳගෙනම දැන් මේ රූපයේ තියෙන රූපයක අනිත්‍ය බලනවා. ආපහු පැත්තකට ගියාම ඒක එළඹ සිටිනවා. මනසින් එළඹ සිටින මොහොතේ ඒ රූපය අනිත්‍ය යන්නේ ඉතින් සත්‍ය පුද්ගල නෙමෙයි නේද කියලාත් ආයෙත් එහෙ ඇති රූපෙට හිතනවා කියන තැනකින් අපි ඉන්නේ. චක්‍රේ නතර වෙන විදිහට නෙමෙයි වෙන්නේ. නමුත් මේක ඕනනම් පෞද්ගලික ජීවිතෙන් ඕනනම් කරලා බලන්න. එක ටිකක් ඇති වෙන ගතිය සම්පූර්ණ වෙනස් වෙන්නේ නැද්ද කියලා. අපිට අද දවසේදීද මේ නුවණැති කෙනාට එක උපමාවක් ඇති හැම ධර්මයක්ම විඳින්නේ කියන්නේ මොහොතේ වතුර ගොඩායි. එක දෝතක් අරගෙන බිව්වහම ලුණු රහයි. නුවණක් තියෙන කෙනාට ඒ වතුර දෝත මින්මක් වෙන අනන්ත ජල කඳම මැනගන්න. දැන් ආයේ මූදේ මැදිණුයි එහා කෙරළුණුයි මෙහා කෙරළුණු ටික ටික අරගෙන බලන්න ඕනේ නැහැ. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එකම එක උපමාවක් ඇති මින්මක් වෙන්න හැම සියලු ධර්මයක්ම අනන්ත දහම් සාගරයම මැනගන්න. අපි කණ්ණාඩියට එබුණු වෙලාවට අපිට පෙවුනහම කෙවුණු දේ එතන නැහැ කියලා පෙවුනහම ආපහු සිහි කළ යන්න බැයි නා. ආයෙත් එබුණු තිතරක් පේනවනම් ඒ විදිහට මේ හැම දෙයකම අපිට පෙවුනුත් යන්න තියෙන ගතිය නෑම. මිරිඟුවේ ස්වභාවයම දකින්න, මිරිඟුව ඉස්සරහට ගියොත් ජලය වගේ පෙනේ. හැම වෙලාවෙම ඒක ඇත්තමෝට එන්න මොනේ ජලය වගේ පේන්න. පැත්තකට ගියාම ඕනනම් හිතෙන් සිහි කරන්න පුළුවන්. සිහි කරද්දි තමන්ට තේරෙන සිහි කරන එකේ තන නැහැ. සිහි කරනකොට ශුන්‍යයි. ඇහැට බලන්න ගියාම ඒ දේ එහෙ තියෙනවනේ, බාහිර තියෙනුනේ, ඒ නිසා මේ තමන්වමයි පේන්නේ. ඒ නිසා මෙහෙට එනවා. මෙහෙන් එහෙට යන ගතිය තියෙනවද කියලා බලන්න. සිහි කළවත් බලද්දිවත් තේන දේ එහෙ තියෙනවා කියන ගතිය තියෙද කියලා. සිහි කෙරුවත් බලද්දිත් එහෙ නිසා මෙහෙටයි කියන ගතිය තියෙන. ඔන්න ඔය මට්ටමට ගන්න පුළුවන් මේ හැම අරමුණක්ම මොකක් වෙයිද කියලා. සසර ඉවරයි මිසක ප්‍රතිසන්දිය. ආයේ අමුතු කරන්න බැරි එකක් නෙමෙයි නිවන කියන්නේ. ලැබෙන්නේ නැති එකක් නෙමෙයි. නිවුවොත් නිවෙන එක. දුකේ නිරෝධයක් තියෙන මේ ප්‍රතිසන්දිය නතර වීම. අද මේ හොයාගෙන යනවා වගේමයි මේ යෑම තිබුණොත් මෙහෙමමයි යන්නේ. ඒ නිසා මේ විදර්ශනා කරනවා කියලා හිත වඩනවා කියලා මේ හැම දෙයකින්ම කරන්න වෙන මොකුත් නෙමෙයි. මේ ගතිය නැති කරන්න, මේ ඉපදීම නතර කරන්න. අපි මොන සිල් රැක්කත්, මොන දෙයක් කෙරුවත්, මොන කාරණාවක් කෙරුවත් මේ කරන්න මොකටද කියලා දන්නේ නැතු මේ ටික දන්නේ නැත්නම් වැඩක් නෑ. ආයෙත් මේ චක්‍රය ඇතුළෙම ඉන්නේ, ගිනිගොඩි බෝලේ ඇතුළෙම ඉන්නේ. මෙන්න මේ ටික කරගන්නයි මේ හැම දෙයක්ම කරන්නේ කියන අර්ථය තියෙනවා. මේව පවා ඉගෙන ගත්තාම උත්තරේ අන්තිමට එන්න ඕන ওই ටික. හරි. තේබාගෙත් ඉවරයි රූපේ. හයාකාර රූප විතරයි කරන්න ඕනේ. නේද?